ගරු චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 9ක කාලයක් ලැබෙනවා.
ගරු මූලාශ්‍රද මන්ත්‍රීතුමනි, ඇත්තරම ප්‍රවාහන අමාත්‍යංශයේ මේ වැය ශීර්ෂය පිළිබඳ සාකච්ඡාව අද අපි අහන් ඉන්නකොට අපිට මුලින්ම තේරිච්ච දේ තමයි කරගන්න බැරි වෙච්ච දේවල් විපක්ෂයේ විසින් අද පුන පුනා කියනවා ඒගොල්ලන්ට කරගන්න බැරි වුණා, අනේ කරුණා කළා මේ ටික මේ රට වෙනුවෙන් කරන්න කියලා. මොකද මේ ප්‍රවාහන ක්ෂේත්‍රය කියන්නේ රටක ආර්ථිකයක බැක්බෝන් එක. එහෙම නැත්නම් ආර්ථිකයේ පදනම් වෙන්නේ ප්‍රවාහනයේ මත. මේක ලෝකය ගත්තත් එකක්. ලෝකයේ ජනාවාස ව්‍යාප්ත වෙනකොට, නිෂ්පාදනය වැඩි වෙනකොට මේ මොබිලිටි කියන දේ තමයි ආර්ථිකය සංවර්ධනය කරන්නේ. ඉතින් ඒ නිසා අපි ගත්තොත් එහෙම මේ ලොජිස්ටික්ස් කර්මාන්තේ භාණ්ඩ ප්‍රවාහනය, මගී ප්‍රවාහනය මේ දේ මත තමයි අගය එකතු කිරීම සිද්ධ වෙන්නේ. ආර්ථිකයක කොයි පැත්තෙන් ගත්තත් භාණ්ඩ නිෂ්පාදනයේ සිට පාරිභෝගිකයා දක්වා ප්‍රවාහනය සහ රැකියාවලට යොදවා සේවා කර්මාන්තයට එකතු වීම යන සමස්ත ක්‍රියාවලියේ පදනම වෙන්නේ ප්‍රවාහනය. ඉතින් මේ ප්‍රවාහන ක්ෂේත්‍රය විශේෂයෙන්ම ප්‍රවාහනයේ සුලභතාවය, පිරිවැය අවම වීම, ප්‍රවාහනයේ කාර්යක්ෂමතාවය සහ ප්‍රවාහනයේ ආරක්ෂිත භාවය තමයි ආර්ථිකයක ශක්තිමත් භාවය නැත්නම් ආර්ථික වර්ධනය තීරණය කරන්නේ. ඉතින් මම හිතනවා මෙවර අයවැයේ මේ බිලියන 483 තමයි අපේ රටේ ආර්ථිකය පරිවර්තනය කරන්න ගන්න ප්‍රධානම පියවර විදියට නැත්නම් අඩිතාලම් විදියට වැටෙන්නේ. ඒතර පද්ධතියක් විදියට ගුවන්, නාවක, මාර්ග, දුම්රිය මේ කොයි පැත්තෙන් ගත්තත් මේ දක්වා පාලනය කරපු අය මේකට ආර්ථික දායකත්වයක් නැත්නම් ආර්ථිකමය හැඩරුවක් ගන්න බැරි වුණා. අපේ රටේ ආර්ථිකයෙන් 2.5% ප්‍රමාණයක් දායක වෙන මේ ක්ෂේත්‍රය සමහර කර්මාන්තවල පිරිවැයෙන් 10%ක් පමණ දක්වා යනවා. ඉතින් මේ විපක්ෂය එහෙම නැත්නම් මේ නවලිබරල් ආර්ථිකය ගෙනාපු අය කවදාවත් ප්‍රවාහනය ආර්ථික උපාය මාර්ගයක් විදිහට දැක්කේ නැහැ. ඒගොල්ලෝ හැමතිස්සෙම මේක දැක්කේ වියදමක් විදිහට, කප්පාදු කළ යුතු දෙයක් විදිහට, ලාභ ලැබිය යුතු දෙයක් විදිහට. ප්‍රවාහන ක්ෂේත්‍රයේ ලාභ උපරිම කරන්න ගියොත් අපේ තරඟකාරීත්වය ලෝක මට්ටමෙන් අඩු වෙනවා කියන එක මේ ආර්ථික ඔස්තාර්ලාට තේරුම් ගන්න බැරි වුණා කාලයක් යනකල්. ඉතින් මේ විශේෂම ජාතික ජන බලවේගයට මේ ආර්ථිකයට ප්‍රවාහනය කියන්නේ සේවයක්. මේක එක පැත්තකින් නිෂ්පාදන ආයතන වලට පිරිවැය අඩු කරලා දෙනවා, තමන්ගේ සේවකයන්ගේ ප්‍රවාහනයේ වියදම අඩු කරලා දුන්නොත් එතන වියදම් අඩු වෙනවා. ඒ වගේම තමයි මග ගත කරන කාලය අවම කිරීම තුළින් අපිට ඵලදායිතාව වැඩි කර ගන්නත් පුළුවන්. ඒ වගේම සේවකයන්ගේ තෙහෙට්ටු අඩු කර ගැනීම තුළින් ඵලදායිතාව වැඩි කර ගන්න පුළුවන්. භාණ්ඩවල සුරක්ෂිතතාවය වැඩි කර ගැනීම තුළින් ඵලදායිතාව වැඩි කර ගන්න පුළුවන්. නාස්තිය, එලෝලුවල, මාළුවල කරන නාස්තිය අවම කර ගැනීම වලින් කස්ටම්ස් වල හිර වෙලා තියෙන ප්‍රමාණය, එහෙම නැත්නම් මේ තමන්ගේ කර්මාන්ත ශාලාවට බඩු ගෙන්න ගැනීමේ තියෙන අපහසුතාවය මත මේ ඵලදායිතාව අඩු වෙලා තියෙනත් ඒක වැඩි කරගන්න මේක අපිට උපාය මාර්ගයක් වෙනවා. එතකොට විශේෂයෙන්ම මේ අයවැය අපි පැහැදිලි ඉදිරිපත් කරනවා මේ පරිවර්තනය ලංකාවේ සිද්ධ කරගන්න රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ දෙකේම දායකත්වය අපිට අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මේ ක්‍රියාවලිය ඇතුලේ අපි විශේෂයෙන්ම මේ උපදේශන කාරක සභා යටතේ මේ විශේෂයෙන්ම මේ ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ නව ව්‍යාපාරික මොඩල්ස්, බිස්නස් මොඩල්ස් හදන්න අපි කණ්ඩායමක් කටයුතු කරනවා මේ වෙලාවේ. විශේෂයෙන්ම මේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ, පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ තියෙන ස්පේස් කොහොමද, මේ ඉඩ අපි භාවිතා කරන්නේ කොහොමද, ඒ ප්‍රවාහන ක්ෂේත්‍රයේ භාවිතා කරන මගියෝ අපි පාරිභෝගිකයෝ විදියට සලකලා ඒ පාරිභෝගිකයන්ගේ තව නව ධනය උත්පාදනය කරන්න පුළුවන් ව්‍යාපාරික අවස්ථා කොහොමද බිහි කරන්නේ. ඒ වගේම දැනට තියෙන බස් රත, දුම්රිය රත, රේල් පාරවල් සහ මහා මාර්ග, ජල මාර්ග භාවිතා කරලා මේ උපරිම ධාරිතාවට මේවා භාවිතා කරන්නේ කොහොමද සහ මේ සමස්ත ක්‍රියාවලිය ඔප්ටිමයිස් කරන්නේ කොහොමද කියලා අපි මේ වෙනකොට කටයුතු සොයමින් නැත්නම් යෝජනා ඉදිරිපත් කරමින් යනවා. ඉතින් අපි ගත්තොත් දුම්රිය පැත්තෙන් ගත්තොත් විශේෂයෙන්ම ප්‍රවාහනයේදී මගී ප්‍රවාහනයට අමතරව භාණ්ඩ ප්‍රවාහනය සඳහා කොහොමද අපේ දුම්රිය සේවාව භාවිතා කරගන්නේ, දුම්රිය සේවාව ප්‍රවාහනය මාර්ගයත් එක්ක ඒකාබද්ධ කරලා පාකින් පහසුකම් සලසලා කොහොමද එතනින් අමතර ආදායමක් දුම්රිය දෙපාර්තමේන්තුවට ලබා ගන්නෙ? එතකොට ඩිලිවරි ක්‍රියාවලියක් සඳහා නැත්නම් කුරිය ක්‍රියාවලියක් සඳහා අපි කොහොමද දුම්රිය භාවිතා කරන්නේ? ඒ වගේම ඇඩ්වර්ටයිසිං සහ මාකටිං කියන අවස්ථා ළඟා කරලා දීලා ඒවායින් අමතර මුදලක් උත්පාදනය කරන්නේ කොහොමද? එතකොට වැලියුඇඩඩ් සර්විසස් යන පාරිභෝගිකයන්ට අගේ එකතු කළ සේවාවන් ලබා දෙන්න, ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තුවට අදාළ ඉඩම් සහ බිල්ඩින් ආර්ථික උත්පාදන මාර්ග බවට පත් කරගෙන ඒ වගේම ඒ ක්‍රියාවලියට අවශ්‍ය කරන ස්පෙයාර් පාර්ට්ස් සහ රිපයර්ස් කරන ස්ථාන ව්‍යාපාරික ස්ථාන බවට නැත්නම් මුදල් උත්පාදනය කරන ස්ථාන බවට පත්කිරීම තුළින් අපිට පුළුවන් වෙනවා පොදු ප්‍රවාහනයේ වියදම අඩු කරලා ලාභදායි විදිහට අපේ ප්‍රවාහන සේවය පවත්වාගෙන යන්න භාණ්ඩාගාරයට බැරක් නොවේ. ඒ වගේම තමයි අපේ බස් සේවය CTB ප්‍රවාහන සේවය ගත්තත් අවශ්‍ය ප්‍රමාණයට බස් රථ නැහැ, ඒව නඩත්තු කළ නැහැ, අවශ්‍ය ෆ්ලීට්ස් අරගෙන නැහැ. ඉතින් මේ එතනින් එහාට ගිහිල්ලා අපි කොහොමද තාක්ෂණය පාවිච්චි කරන්නේ? ඊළඟට අපි කොහොමද ඒකාබද්ධ ප්‍රවාහන මාර්ගයක් පෞද්ගලික රාජ්‍ය දෙකම එකට දුවන්නේ? එතකොට මෙහෙම භාණ්ඩ ප්‍රවාහනය කර ගැනීම සඳහා අපි කොහොමද විශේෂයෙන්ම දුර ප්‍රවාහනයේදී භාවිතා කරන්නේ? ඒකෙදි විශේෂයෙන්ම වර්ක්ෂොප් සහ රිපයර්ස් කියන
ඔබතුමාගේ කාලය තව විනාඩි දෙකයි.
ව්‍යාපාරයක් විදිහට අපිට කොහොමද මේකට බද්ධ කරගන්නේ කියලා එතනින් එහාට ගියාම සී එයා ලොජිස්ටික්ස් හබ්ස් කියන මේ සංකල්ප සියල්ල මේ නව අයවැය තුළදී ගැබ් වෙලා තියෙන ආරම්භයක් විදිහට ගන්න. ඉතින් විශේෂයෙන්ම අපිට කියන්න ඕනේ මේ ඇලෝකේට් කරලා තියෙන, එහෙම නැත්නම් වෙන් කරලා තියෙන බිලියන 433 අපේ රටේ ආර්ථිකයේ නව නැම්මක් නව හුරුවක් ගන්න සූදානම් වෙලා තියෙන. විශේෂයෙන්ම මාර්ග පද්ධතියට බිලියන 335ක්, බ්‍රිජස් වලට එහෙම නැත්නම් පාලම් වලට බිලියන 22ක්, රේල්වේ දියුණු කිරීම සඳහා බිලියන 24ක්, ඊළඟට ට්‍රාන්ස්පෝර්ටේෂන් සෙක්ටර් එකට බිලියන 23ක් සහ පෝර්ට්ස් ඇන් එයාපෝර්ට් වලට බිලියන 9ක්. විශේෂයෙන්ම පෝර්ට්ස් ඇන් එයාපෝර්ට් ගත්තොත් එතනින් එහාට අපිට පෞද්ගලික අංශයක් දායක කරගන්න වෙනවා ඒ සංවර්ධන කටයුතු සඳහා. ඒ වගේම මෙතෙක් අපේ කර්මාන්තකරුවෝ ඉල්ලාගෙන සිටපු කාලයක් තිස්ස ඉල්ලපු ඩ්‍රයි පෝර්ට් එක මේ දශක ගානකට පස්සේ ලංකාවට එනවා. මොකද්ද මේ ඩ්‍රයි පෝර්ට් එකක් කියලා කියන්නේ? තමන්ගේ භාණ්ඩ වෙනත් තැනකද නැත්නම් භූමිය වෙයන්ගොඩ වගේ ප්‍රදේශයක ඒගොල්ලන්ට එකලස් කරන්න පුළුවන් නම්, කස්ටම්ස් අප්‍රූවල් ගන්න පුළුවන් නම්, ක්ලියරන්සස් ගන්න පුළුවන් නම්, කොළඹ වරාය ඇවිල්ලා ගොඩ ගැහෙන තත්ත්වය අපිට මගහරවා ගන්න පුළුවන්. ඉතින් මේ ගොඩාක් අපනයනකරුව ඉල්ලපු සේවාවක්. ඒ වගේම මේ එකකින් ආරම්භ කරන මේ ගමන රට පුරා නිෂ්පාදන කර්මාන්ත පදනම් කරගෙන ඩ්‍රයිපෝට්ස් බිහි කිරීමේ ආරම්භයක් අපිට හැකියාවක් ලැබෙනවා ඉස්සරහට. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයන් රේල් පාර හැදුවේ නිෂ්පාදනය ප්‍රවාහනය කරන්න. නිෂ්පාදනය මත තමයි ප්‍රවාහන ශේත්‍රය නිර්මාණය වියුත්ත. නිෂ්පාදනය කොහොමද අපි ඵලදායීව ප්‍රවාහනය කරන්න කිය. නමුත් පහුගිය
දශකයේදීම
මේ පාරවල් මේ ක්‍රියාමාර්ග නාස්තිකාර විදියට සිද්ධ වෙනවා. මොන මූල්‍ය ආයතනයෙන් මුදල් දුන්නත් අපිට ජාතික සැලැස්මක් යටතේ නෙමේ ප්‍රවාහන පද්ධතිය දියුණුනේ. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා මේ අලුත් ආරම්භයට විපක්ෂයටත් රටේ ජනතාවටත් යෝජනා දීලා මේ ආර්ථිකය ඉහළ නංවීමේ ප්‍රධානම සාධකය වෙන ප්‍රවාහන ශේත්‍රය ඉදිරියට ගැනීම තමයි ලංකාවේ ආර්ථික පුනරුදේ නිෂ්පාදන ආර්ථිකයේ අඩිතාලම වෙන්නේ. කර්මාන්ත අමාත්‍යාංශයේ මොන සැලසුම් හැදුවත් ප්‍රවාහන ශේත්‍රයෙන් ඒ ලැබෙන දායකත්වයේ නැතුව අපිට මේ රට ඉදිරියට ගන්න බෑ. බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට.
ගරු සභානායකතුමා,
සභාපතිතුමනිය අපේ ડોક્ટર සත්‍යලිංගමතුමාට විනාඩියකින් පිළිතුරු දෙන්න කැමැති. එතුමා පැහැදිලි කළා මේ unprotected level crossings අනාරක්ෂිත දුම්රිය මාර්ග ලෙස හඳුන්වන ස්ථාන පිළිබඳව අප ඊයේ ලබාගත් දුම්රිය පාලන අධිකාරියෙන් ලංකාවේ දැනටගත්තු ට්‍රින්කෝ ලයින් එකේ එවැනි ස්ථාන 60කුත්, බැටික්ලෝ ලයින් එකේ 80කුත්, බදුල ලයින් එකේ 63කුත්, නදර්න් ලයින් එකේ 65කුත්, මන්නාර් ලයින් එකේ 35කුත්, මේන් ලයින් එකේ 17කුත්, පුත්ලම් ලයින් එකේ 63, KV ලයින් එකේ 32, කෝස්ටර් ලයින් එකේ 20ක් වශයෙන් ගරු සභාපතිතුමනි එවැනි අනාරක්ෂිත ස්ථාන 429ක් තිබෙනවා. මගේ ආරම්භක කතාවෙදිත් අපි කිව්වා විදියටම අප මෙම 429ම මේ වසර තුලදී ආරක්ෂිත ස්ථාන බවට පත් කිරීමේ ඉතාම ඇම්බිෂස් ප්‍රෝග්‍රෑම් එකක ඉන්නවා. අපිට ඒ සඳහා කලාකරුවන් සහ පෞද්ගලිකංශයත් දායක වෙන ලෑස්තිලා තිබෙනවා. ඒ නිසා දුම්රිය ගේට්ටුකරුවන් යෙදවීම මෙතරම්ම එතුමාලා විශාල සේවයක් කළ තියෙනවා මේ දක්වා. නමුත් ගරු සභාපතිතුමනි, ඉතාම කුඩා වැටුපකට එම දුම්රිය ගේට්ටුකර මහත්වරුන් කරන දෙයින්ම මේක වළක්වා ගන්න බෑ. සමහර අධ්‍යක්ෂීම් තිබෙනවා ඒ ගේට්ටුකරුවන් දැම්මට පස්සේ අනතුරු වැඩි වෙලා තියෙනවා. මොකද ඔවුන්ට දිගට මෙතන රැඳී සිටින්න බෑ රුපියල් 7500ක 10000ක පඩියකට. ඒ නිසා මිනිස්සු බය නැතුව යනවා දුම්රිය ගේට්ටුකරුවන් ඉන්නවා කියලා. හැබැයි ඇත්තටම වුණේ ඒ නිසා වැඩි වෙච්ච අවස්ථා තෝරනතරම් තිබෙනවා. එමෙ සැරේ බලාපොරොත්තුව තමයි දුම්රිය දෙපාර්තමේන්තුව තීන්දුව කරන පරිදි අර අත්‍යවශ්‍ය අර ඉලෙක්ට්‍රොනික කන්ට්‍රෝල් සිස්ටම්ස් හරි නැත්නම් ට්‍රැෆික් ලයිට් සිස්ටම්ස් හරි හදලා මේවා සියල්ල මේ වසර තුළදී අවසන් කරන්න අපි උපරිම කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.